මිලකට ආශු මාර්සිංහ මන්ත්‍රීතුමා අපතුමාට විනාඩි 7ක කාලයක්
තියෙනවා. මූල ආසන ආරෝඪ මන්ත්‍රීතුමනි, අතිකරු ජනාධිපතිතුමා කතා කළාට පස්සේ කතාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් පාස්කු ඉරිදා ඒ සිදු අවාසනාවන්ත සිදුවීම මගින් මියගිය සියලුම දෙනාගේ පවුල්වලට අපේ දැඩි ශෝකය ප්‍රකාශ කරනවා. ඒ වගේම තාම රෝහල්වල ප්‍රතිකාර ලබන සියලු දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ සිදුවීම හරහා අද අපි අපේ ජාතික ආරක්ෂාව ප්‍රශ්න කරමින් සිටිනවා. අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා වගේම ඒ වගේම මට කලින් කතා කරපු දුමින්ද දිසානායක මන්ත්‍රීතුමා මේ ගැන ප්‍රකාශ කරා. මේ කාරණේදී අපි සාමූහිකව මේ පාර්ලිමේන්තුව හැටියට 225 දෙනාම වගකිය යුතු වෙනවා. මේක මං හිතන්නේ මේ අවස්ථාවේදී කතා කරපු බොහෝ මන්ත්‍රීවරුත් කලින් කතා කරපු මන්ත්‍රීවරුත් මේ ගැන කතා කරා. අපි ජාතියක් හැටියට, ශ්‍රී ලාංකීය ජාතිය හැටියට අද එකමුතු වෙලා ඉන්නේ. මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය අපි දැකපු නැති ත්‍රස්තවාදයක් මර්ධනය කරන්න එකට එකතු වෙන්නේ. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් සියලු දෙනාගෙන්ම මේ පාර්ලිමේන්තුවේ ඉල්ලා සිටිනවා, අපි එකිනෙකාට ඇඟිලි දික් කරගන්නේ නැතුව ජාතික ආරක්ෂාව තර කරන්න සියලු දෙනාම එකතු වෙමු කියන කාරණය. මොකද 2009 සිට 2019 දක්වා මේ කාලය තුළ සිදු සිටි දාමයන් අපි බැලුවාම අපි විවිධ ආකාරයෙන් ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්න කරා. මේ ජාතික ආරක්ෂාව ගැන කතා කරනකොට විශේෂයෙන් අපි පසුගිය දවස්වල ඉල්ලීමක් කරා මේ ජාතික ආරක්ෂාව ගැන වැඩිම අත්දැකීම් තියෙන මේ පාර්ලිමේන්තුවේ ඉන්න ෆීල්ඩ් මාර්ෂල් ගරු සරත් පොන්සේකා මැතිතුමාට ඒ ජාතික ආරක්ෂාව ගැන සම්බන්ධයෙන් වගකීමක් ලබා දෙන්න කියන කාරණය. මම හිතන්නේ මේ ගැන හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයාත් මේ ගැන ප්‍රකාශ කරා. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හැටියට අපි දැනට 86 දෙනෙක් අත්සන් කරලා තියෙනවා. සියලු දෙනාම ඉල්ලා සිටින්නේ සරත් පොන්සේකා මැතිතුමාට ඒ වගකීමක් ලබා දීලා එතුමාගේ අත්දැකීම ලබා ගන්න ජාතික ආරක්ෂාව වෙනුවෙන් කියන කාරණය. ඒ වගේම මේ ආරක්ෂාව ගැන සාකච්ඡා කරනකොට අද ලෝකයේ තාක්ෂණයත් එක්ක දියුණු වෙලා අද ලෝකයේ ආරක්ෂක පද්ධතීන් ගැන අපි සාකච්ඡා කරනවා. ඒ නිසා තමයි මේ රටට ඉතාමත් අවශ්‍යයි ජාතික ආරක්ෂාව ආරක්ෂා කරගන්න අවශ්‍ය ඒ තාක්ෂණ ජාලයක් ඇති කිරීම. ඒ සඳහා අපි විශේෂයෙන් සාකච්ඡා කළ යුතු වෙනවා මේ රටේ තියෙන ජනතාව ගැන තියෙන ඒ ජාල පද්ධතිය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. ඒ සඳහා තමයි විශේෂයෙන් ලෝකයේ අනිත් රටවල භාවිතා කරන බයෝමෙට්‍රික්ස් ඩේටාබේස්, ඒ කියන්නේ ජෛව පද්ධතින් එක්ක අපි උදාහරණයකට අපේ හැඳුනුම්පත ගන්න ගියාම අපි ඉදිරිපත් කරන ජෛව දත්තත් එක්ක ඒ හරහා වුණ බයෝමෙට්‍රික්ස් ඩේටාබේස් එකක් මේ රටට අවශ්‍ය වෙලා තිනවා. ඒ තුලින් අපිට හැකියාව ලැබෙනවා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වෙන ඒ විවිධ තීරණ ගන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. ඒ වගේම දැනට සාකච්ඡා වන ශර්යා විශ්වවිද්‍යාලයක් ගැන කියනවා මඩකලපුවේ. මේ අවස්ථාවේදී අපි යෝජනා කරනවා අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමාටත් ඒ වගේම මමත් කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමාත් පාර්ලිමේන්තු රද ඉදිරිපත් කරා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට මේ කතාබහට ලක්වන මේ ප්‍රශ්නකාරී පැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය හරහා තියෙන ආයතනයේ සහ ගොඩනැගිලි සියල්ල රජයට පවරාගෙන මඩකලපුව විශ්වවිද්‍යාලය ලෙස නම් කරන්න කියන කාරණය. මොකද මම දැක්ක මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන හිස්බුල්ලා මැතිතුමත් ඒකට කැමැත්ත ප්‍රකාශ කරනවා ඊයේ රූපවාහිනී නාලිකාවදී. ඒ වගේම පසුගියදා එක්තරා නාලිකා ස්වර්ණවාහිනී නාලිකාවේ රතු ඉර වැඩසටහනට මමත් පියල් නිශාන්ත මන්ත්‍රීතුමත් සහභාගී වුණා. ඒ අවස්ථාවේදී පියල් නිශාන්ත මන්ත්‍රීතුමා අපේ ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙක් මිය ගියා කියන කාරණය එතුමා ප්‍රකාශ කරා. අපි ඒ වෙලේ ප්‍රශ්න කරා, මම පැහැදිලිවම ප්‍රකාශ කරා මිනිමතින් දේශපාලනය කරන්න එපා ඔබතුමා. ඒ වගේම ඒ නිවේදක මහත්මයා ප්‍රශ්න කරා මේ ගැන ඔබ වගකීමෙන්ද කියන්නේ කියලා. ඒ කාරණේ සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නිසා ඒ අවස්ථාවේදී ඒ රතු ඉර වැඩසටහන සහභාගී වෙන මන්ත්‍රීවරයා හැටියට මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරා මේ ගැන වාහන පරීක්ෂණයක් කරන්න කියලා. අපි දැක්කා ඊයේ ඒ පියල් නිශාන්ත මන්ත්‍රීතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්ෂි දීලා ඇවිල්ලා එළියට ඇවිල්ලා කිව්වේ මොකද්ද? ඒ කතාව කිව්වේ ආශු මාරසිංහ මන්ත්‍රීතුමා. ඊට එතුමා කතා කරන්න කලින් මම මේ කතා කරන්නේ පාර්ලිමේන්තුවේ හෘද සාක්ෂියේ වගකීමෙන් හෘද සාක්ෂිය ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට. මම කිසිදාක එවැනි දෙයක් ප්‍රකාශ කරන්නේවත් නැත. ඒ නිසා පියල් නිශාන්ත මන්ත්‍රීතුමාගේ කියන ප්‍රකාශය දැඩි පිළිකුලෙන් නිතුව බැහැර කරනවා. මම එහෙම ප්‍රකාශ කරන කෙනෙක්වත් මම කියපු දෙයක් වගකීමක් ඇතුව කියන්නේ, මම කියන දේ මම කතා කරන හැම වචනයක් පාසාම වගකීමක් දරනවා. ඒ නිසා පියල් නිශාන්ත මන්ත්‍රීතුමා තමාගෙන් නූ වැරද්ද මා පිට පවරන්න ගත් උත්සාහය මා පිළිකුලෙන් ප්‍රකාශ පිළිකුලෙන් බැහැර කරන විතරක් නෙමෙයි. ඇත්තටම මට පියල් නිශාන්ත මන්ත්‍රීතුමා ගැන කියන්නේ නේ, එතුමා ගැන අනුකම්පාවක් තියෙන්නේ. එතුමාගේ ක්‍රියාකලාපය, එතුමාගේ හැදිච්ච විදිහයි මගේ හැදිච්ච විදිහයි වෙනස්. මම කිසිම වෙලාවක තමන්ගේ උන වැරද්ද අනුන් පිට පටවන්න හදන්නේ නැහැ. තමන් වැරද්ද ආභාර අරගෙන ඒ සඳහා ඒ වැරද්ද නිහතමානීව බාර ගන්න. ඒක නෙමෙයි එතුමා කරන්නේ. එතුමා දිගින් දිගටම කරනවා ඒ වැරද්ද පට්ටපල් බොරුවක් කියමින්. මම කිව්වා කියන ප්‍රකාශය කිරීම දැඩිසේ හිලා දකිනවා. මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න ගරු මන්ත්‍රීවරුන්ගෙන් මේ 225 දෙන දින ගෞරවය ආරක්ෂා කරගත යුතුයි. නැත්නම් අර හැමතිස්සෙම අපිට අහන්න ලැබෙන මේ 225 මේකට බෝම්බ ගහලා විනාශ කළ යුතුයි කියන මතවාදයට තවත් තහවුරු වෙනවා එවැනි බොරුකාර මන්ත්‍රීවරුන් සිටීම. ඒ නිසා එතුමා ඒ කරන ප්‍රකාශය වගේම ඉදිරියේදී මේ සභාවෙන් ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා තමන් භාවිතා කරන වචන තමන්ගේ ප්‍රකාශ කරන දැඩි වගකීමකින් ඔබ ක්‍රියා කළේ නැත්නම් සියලුම දේශපාලඥයෝ ගැන මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරන මන්ත්‍රීවරු ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පත් වෙනවා. ඒක උදා කරගන්න එපා කියන ඉල්ලීම මම ලියන්න වෙනවා.
විශේෂ කරුමන්තුමා, ඊළඟට පයිස මුස්තාප් මන්ත්‍රීතුමා.
අස්කු දිනේ ත්‍රස්තවාදී නිසා ජීවිත විශාල ප්‍රමාණයක් ඇති වුණා. අපි දන්නවා ත්‍රස්තවාදයට ජාතිය කාගමක් නැහැ. අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කර පරිදි මුස්ලිම් ප්‍රජාවේ ස්වල්ප දෙනෙක් කරපු ක්‍රියාව නිසා, මේ ත්‍රස්තවාදී ක්‍රියාව නිසා අද සමාජය තුළ මුස්ලිම් ප්‍රජාව කොන් වෙලා තියෙනවා. මේ රටේ මුස්ලිම් ජාතිකයන් මිලියන 2ක් පමණ සිටිනවා. මේ ත්‍රස්තවාදී ක්‍රියාවේ දු 200 දෙනා හෝ 300 දෙනා නිසා අද අපි කොන් වෙලා ඉන්නවා. මුස්ලිම් ප්‍රජාවය සාමකාමී ප්‍රජාවක්. අපි ත්‍රස්තවාදයට වෙන විරුද්ධයි. මේ IS ඉස්ලාමීය අන්තවාදීන් බිහි වූ ත්‍රස්තවාදී විසබීජය ලංකාවට ඇතුළත් වෙයි කියන එක අපි විශ්වාස කරේ නැහැ. We never believe that certain members of our committee will be suicide bombers. ජීවිත විනාශ කරලා මේ රට ත්‍රස්තවාදීන් රට විනාශ කිරීමේ ප්‍රයත්නක් දරයි කියලා අපි කිසිසේත් විශ්වාස කරේ නැහැ. ඒ නිසා තමයි අපේ උළමවරු තීන්දුවක් ගත්තේ මේ උදවිය මුස්ලිම් උදවිය නෙවෙයි, මුස්ලිම් they stated that they will not give them even an Islamic burial. Therefore, Muslim ප්‍රජාව සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාව බලාපොරොත්තුව මේ ත්‍රස්තවාදීන් විනාශ කළ යුතුයි. සියලු දෙනාම එකතු වෙලා මුම්ම විනාශ කරන එක තමයි රටේ අභියෝගය කියලා මා විශ්වාස කරනවා. Today, just like every single peace-loving Sri Lankan, I woke up with a heavy heart. This has been so that bloody day of terror, 16 days of reflection have gone by since the senseless bombing on Easter Sunday that left over 200 people dead and over 500 others fighting for their lives in hospital. Some of them will walk out of the hospital and find out that they have been left behind on this earth. Others will wake up broken in spirit and scared for life. You and I cannot even begin to fathom their loss. You and I will never be able to comfort them and tell them that they are going to be all right. We will never be able to ever understand the depth of their sadness and despair. Let's open our eyes and realize that these innocent people are the victims. They are the victims. We are not the victims. The victims are not the rest of us who have to be subject to security checks. The victims are not the ones who have to take off our face veils in order to help maintain national security. The victims are not the people who have to open their homes to help the forces to maintain a safe and secure neighborhood. To those who wish to feign how victimized they feel because of small changes they must make to help their country get back on its feet. I have to say this to you. You are not the victim, so please cooperate with those trying to maintain national security in Sri Lanka. I strongly urge the people who are tempted to play the minority card in order to get media attention on them to please stop. Think like the majority of this country and focus on what is important for this country. Make the necessary changes. Let us go forward. Help this country get back some sense of normalcy as soon as possible. This is reality. The reality that is upon us. For those who lost a friend or a family member, in some cases, many friends and many family members' life will never be the same again. Let us remind ourselves every day that their innocent lives will never be the same again. But the ugly hand of terror snatch cannot be brought back. We may be able to rebuild the churches and the hotels and put in place structures that were destroyed on that ill-fated day. But the deep-seated sense of fear and uncertainty may take a lifetime to be reconstructed. The acute sense of sadness and the loss will remain with us. The question, how did this happen, why did this happen, will haunt us in the days, months and years to come. I stand here with a deep sense of shock. Shock because once again our innocent people and our beautiful homeland have experienced a security threat. Terrorists have attempted to snatch peace from us. Terrorists have attempted to bring about disharmony and suspicion among the people of our country. We have lived through a period like this and we should never let this happen again. Terror loomed on the most sacred of our days and in the holiest of places. It was tragic. It is unacceptable. Let us together draw strength from each other in order to stand strong to fight this cancer. As we try to make sense of the overwhelming of grief and disbelief, let us look back and draw our strength from the past that we all remember, a past that we lived through, a past that we put right. Let us not permit this senseless terror to make us forget who we really are. Who are we then? We are a proud and resilient Sri Lankans. We believe we belong to a country that taught the modern world that it's possible to defeat terrorism completely. We belong to a country that taught the world that when people stand united, terrorism couldn't get a foothold. We belong to a country that taught the world that multi-race and multi-religion can once again have one voice against terrorism. We have been there, we have done that, and we can do it again. We have all the experience to overcome this. We as a nation have looked into the eyes of senseless terror and we have won. To the terrorists, I say you have provoked the wrong people. We Sri Lankans are patient yet strong-willed. Sri Lankan people will not stand by and let terrorists infiltrate the fabric of our society. You will be hunted down and weeded out. The truth is, we know that the people of this country have suffered enough at the hands of terrorists, and this country knows what it feels like to experience peaceful existence. Let me remember Mr. and Mrs. Rasanga and their three children from Nigambo who are no more. Let us remember Mr. Ramesh Raju from Batiklo, who helped save many lives but lost his life in the process. Let us remember the children, little Sharan and Sara Shantikumar, brother and sister. There were about 45 children who died that day. Let us remember Alma, Agnes and Alfred, who arrived in our shores to enjoy a holiday but who left our shores in coffins. Let us remember Mrs. Takahashi, a mother of two who is no more. Let us remember Lahiru Prasanga and Dilini Sanjeeva, newlyweds. Let us remember 8-year-old Zayan Chowdhury, the grandson of Sheikh Fazlul Karim Salim of Bangladesh. Let us remember the three brave personnel killed in action in Debatagoda. Let us remember the staff members of hotels who lost their lives. I can go on because the list is long, the pain is deep, and the victims are from all over the world. And we must never forget that fateful day when so many lives were taken and all our lives were changed forever. Let us also remember the wise and timely words of Archbishop of Colombo, His Eminence Malcolm Cardinal Ranjit. I thank him for speaking words of wisdom and connecting with peace-loving people of this country. His words calmed the troubled hearts of one and all and guided the people when guidance was needed most. I thank him for planting the seeds of love, harmony on that very sad day. Let us remember the Sri Lankan Armed Forces and the police who have been called upon to perform an important task at this point of time. And they have been doing a fantastic job.
Member,
we must salute
one.
We must salute them. Our people have often referred to them as the angels who walked among us. How true is this? Let us remember the people, the peace-loving people of Sri Lanka who in the face of this terror and disaster have stayed calm, strong. People have stood unmoved by the elements and that have wanted to provoke us, provoke them into anger. It is this maturity that will help us get through this. Let us remember all who helped, who came forward with the dead and the wounded. In truth, the life of peaceful existence, as we know, it was over the past 10 years has changed. Only we have to reverse this. If this fails at this point, we have failed our country. We have failed to serve the people of this country as we have here to do a job. Let us once again work to eradicate terrorism. After all, we know we can do this. We know we have the resources. We cannot be foolish and let our beautiful homeland continue to suffer. We cannot let terrorism and other external or internal elements take our country backwards in time. We are proud Sri Lankans. We have our own brand of patience and our own brand of resilience. The world knows this. It is time to put our best foot forward and rebuild trust and confidence and make our country secure. There is only one way forward. That is together.
Sudhi, Meerangata Edward Gunasekara Mathuma, Obathumara Vinadi 6ka Kalayak Thiyena.
Stuti, Garu Sabhapathithumani. සභාව කල් තිබෙන අවස්ථාවේ මේ අද ලැබී ඇති අවස්ථාවේදී විශේෂයෙන්ම මට කතා කරන්න වැඩියම උවමනාව තිබෙන්නේ මේ කරුණ මට දැනෙන කරුණා මොකද රජයේ මන්ත්‍රීවරයෙක් හැටියට මේ සිදුවුණු අපේ ප්‍රදේශයෙන් සිදුවුණු සිදුවීමේදී ආසන්නවම ජීවත් වෙන්නේ මම කටුව පිටිය කොච්චි කඩේ කිඹුල මේ මඩ කලපුව ඒ වගේම හෝටල් දෙකක මේ සිදුවීම නිසා අද SM චන්ද්‍රසේන ඇමතිතුමා හිටපු ඇමතිතුමා මන්ත්‍රීතුමා අද සභාව කල්තබන අවස්ථාව යෝජනාවක් ගෙනාවා. එතන තියෙන්නේ සංචාරක ව්‍යාපාරය සහ මේ රටේ ආර්ථිකය පිළිබඳ කතාවක්. නමුත් අපිට ඊයින් එහාට යමක් කතා කරන්නට සිදු වෙලා තිබෙනවා. මට දැනෙනවයි කියලා කියන්නේ හටුව පිටිය කියන ගමේ පල්ලි මංගල්‍යය තියෙද්දි ඉන්න හිතවත්තු අපි එක්කන් ගිහින් අපිට කන්න බොන්න දීලා අපි සතුටු වෙන ගම අපි එකට ආශ්‍රය කරපු මිනිස්සු අපි කියන්නේ දේශපාලන වශයෙන් නෙමෙයි විවිධ දේශපාලන පක්ෂවල අය හැම කෙනෙක් මෙතන ඉන්නවා අපි කතා බහ කළා එදා මේ සිදුවීම වෙලා පැයක් වගේ ඇතුළත අපි ප්‍රදේශයට ගියා අපි රෝහලට ගියා ඊට පස්සේ අපි මේ සිදුවීම අවස්ථාවට ගියා අපි දවස් දෙකක් අපි ඒ ප්‍රදේශයේ ගත කළා. හැබැයි අපි ඔය කවුරුවක් හඳුනන්නේ නැහැ. මොකද අපි ජනප්‍රිය පේන රූපවාහිනියේ පේන චරිත නොවන නිසා මම මේක ගැන සතුටුත් වුණා. මොකද එහෙම අපි හඳුනගත්තා නම් අපිට මිනිස්සු ගහන්නත් තිබුණා මේ සිදුවීමේ ඒ වෙලාවේ මිනිසුන්ගේ සිත්වල තිබිච්ච ආවේගය නිසා. මම අද කියන්න හිටපු කතාව හුඟක් දේවල් කරුණු අද අඩු කරන්න සිද්ධ වුණා ජනාධිපතිතුමාගේ කතාවෙන් පස්සේ. මොකද ජනාධිපතිතුමා අද මෙතනට ඇවිල්ලා කරපු කතාව තමයි සත්‍යයේම විසවියුත්ත කියන එක දේ දැන් මම විශේෂයෙන් මතක් කරනවා. මේක අපි ඔක්කොගෙම වගකීමක්. අද පාර්ලිමේන්තුවේ ඉන්න දුමින්ද දිසානාගේ මන්ත්‍රීතුමා කිව්වා වගේ, ඇමතිතුමා කිව්වා වගේ පාර්ලිමේන්තුවේ 225ම පුපුරන්න ඕන කියන ප්‍රාර්ථනාව තමයි අද Facebook වල social media එහෙම නැත්නම් හැමතැනම මේ රටේ හුඟක් අය කියන්නේ. සමහරුන්ගේ දැනුමේ අඩුකම, සමහරු නොදන්නකම, සමහරු කේන්තිය, සමහරු වෛරය, සමහරු පක්ෂපාතීත්වය, ඔය ඔක්කොම කරුණුත් එක්කගෙන තමයි මේ කරුණු කියන්නේ. නමුත් රටේ මතයකුත් හදලා තියෙනවා මේ සිදුවුණු සිදුවීමට මේ පාර්ලිමේන්තුවේ 225 වග කියන්න ඕන කියන මතේ වග කියන්න ඕන තමයි. රටකට ආණ්ඩුවක් හදන්නේ, මම හැමදාම මේ කතාවේදී මේ කියලා තියෙන දෙයක්, රටකට රජයක් ආණ්ඩුවක් තිබෙන්නේ ඒ රටේ සිදුවෙන හැම දෙයක් වෙනුවෙන් මේක වග බලා ගන්න. මේ රටේ ඉන්න ජනතාව, විශේෂයෙන් මේ ලංකාවේ දෙකෝටියක් ජනතාව වෙනුවෙන් අපි යමක් කළ යන්න ඕනේ. අපිට පැහැර හරින්න බෑ. අපි දන්නේ නැහැ, අපි හිතියේ නැහැ, අපිට කරන්න දෙයක් නැහැ. මේවා ලෝකේ වෙන දේවල්, මේවා අපේ රට විතරක් වෙච්ච දේවල් නෙවෙයි කියලා අපිට මේක මගහරින්න බෑ. නමුත් ඒවත් ඇත්ත. ඒවා ඇත්ත. මේක සිදු වෙලා තිබෙනවා. දැන් ඇමරිකාව, ප්‍රංශය, ජර්මනිය වගේ ලෝකයේ තාක්ෂණයේ ඉතාම දියුණු රටවල් වල මේවා සිද්ධ වෙලා ඉවරුණාට පස්සේ තමයි මේ මිනිස්සු මේක දැක්කේ. ඉතින් ලංකාවෙත් ඒ දේ සිද්ධ වුණා. හැබැයි ලංකාව වගේ රටක මේිට වැඩි අපිට එකමුතුව යන්න පුළුවන්. මේක මහමුහුදෙන් වටවෙච්ච දූපතක්. මේ රටට කාටවත් බාහිරව වැඩි එන්න බැරි විදිහට ආරක්ෂා කරගන්න පුළුවන්. මේ රටට තියෙන ආරක්ෂා විධිවිධාන ස්වභාවික වශයෙන් සම්පත් අපිට තිබෙනවා. ඒ නිසා ඒක එහෙම තියෙද්දි ලෝකයේ තියෙන අනිත් රටවල් වලට වැඩි අපිට පහසුයි. මේක කුඩා රටක්. මේ රටේ වැඩියෙන්ම බෞද්ධ සංස්කෘතියක් තියෙන. බෞද්ධෝ හැටියට අහිංසාවාදීව හිතන මිනිස්සු ඉන්නේ. ඒ පදනම උඩ තමයි අදත් අපේ කාදිනල්තුමාගේ ප්‍රකාශය ගැන හිත යටපත් කරගෙන මේ ආවේගශීලී මිනිස්සු වින්න රටවල් මිනිස්සු යටපත් වෙලා ඉන්නේ. ඒ නිසා එහෙම රටක් අද අපිට දියුණු කරන්න පුළුවන්. එහෙම තියෙද්දි තමයි අපිට මේ සිදුවීම සිදු වුණේ. ඒකේ සිදුවීම යටතේ ඒ සිදුවීම
දරතුමා කාලය අවසානයි.
ඒ නිසා මම විශේෂයෙන්ම මම හිතුවේ නැච්චර කෙටි කාලයක් කියලා. එහෙමනම් මම විශේෂයෙන්ම මේ සිදුවීම වෙනුවෙන් මම කනගාටු වෙනවා. අද සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් අද ජෝන් අමෘතු ඇමතුමා මේ මොහොතේදී ගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රධානව කැබිනට් තීරණේ මතක් කළා ඒ සහන පිළිබඳව. ඒ වගේම තව ඒ හා සමාන ලොකු සහන ගොඩක් මේ රටේ දෙන්න වෙනවා. විශේෂයෙන් සංස්කෘතික අංගයන් ගැන අපි කතා කරන භාෂාවෙන් කියනවා මියුසිකල් බෑන්ඩ් අරවා මේවා විශාල වශයෙන් ණය වෙලා තිබෙනවා. ඒ අපිට කතා කළා. ඒ අයටත් ඒ වෙනුවෙන් කටයුතු කරන්න වෙලා තිබෙනවා. අවසාන වශයෙන් මගේ කාලය අවසන් නිසා ගරු සභාපතිතුමනි, අපේ ප්‍රදේශයේ මිය ගිය අයටත් වෙනුවෙනුත් මුළු රටේම මිය ගිය අය වෙනුවෙනුත් අද තුවාල ලැබුව අය වෙනුවෙනුත් මගේ කනගාටුව ප්‍රකාශ කරමින් ඒ තුවාල ලැබු සියල්ලන්ටම ඉක්මන් සුවය ලැබේවා, මෙවැනි විපත්තියක් නොවෙන්න අපි සියලු දෙනාම අරයට මෙයාට බෝලේ පාස් කරන්න නැතුව විශේෂයෙන් මාධ්‍ය අද අපිට ප්‍රවෘත්ති බලපුවම ඇත්තටම කියනවා නම් මීට දවස් 5-6කට අල්ලපු කඩුත් පෙන්නනවා. ඒ වගේ මේ රටේ මේ මිනිසුන්ගේ ආවේගශීලීභාවය උස්සන්න කරනවා. මුස්ලිම් ජනතාව කියන කොටස අර ජනාධිපතිතුමා කිව්ව වගේ සියල්ලම අර කියපු සංවිධානයට දාන්න හදනවා. අද ජනාධිපතිතුමා කියව එතුමාගේ නායකයා හැටියට මිනිස්සු සලකනවා. අන්න ඒ විදිහට අද හිතන්න මට්ටමට පත් කළා තියෙනවා. ඒ තත්ත්වෙන් අත් මිදිලා මේ වැරද්ද මේ කටයුත්තෙන් මේ රට මුදවාගෙන නැවත වතාවක් මේ රට පරිවර්තනය වෙගෙන ආව අප්‍රියෝල් වලින් පස්සේ මේ රටේ ආර්ථික දියුණුවලාව ප්‍රථම වතාවට වැඩිම සංචාරකව ආපු අවස්ථාවක් බවට පත් වුණා. ඉතින් මේ රට ලෝකයේ පිළිගත් රටක් බවට පත් වෙලා තියෙද්දි ඒක අපිට ආපු විශාල කර්මයක් බවට පත් වුණා. ඒ නිසා අපි ඒක පෞකාරයෝ බවට පත් කරන්නේ නැතුව අපි මේ රට දියුණු කරන මිනිස්සු බවට 225 දෙනාම එකතු වෙලා කටයුතු කරමු කියමින් මගේ වචන සමර්පණිමා කරනවා.
ස්තුතියි ගරු ඇමතුමා. මීළඟට අනුර ප්‍රියදර්ශන යාපාරු මන්ත්‍රී.
ගරු සභාපතිතුමනි, ඉතාම කෙටි කාලයක් මට තියෙන්නේ. නමුත් කරුණු කීපයක් මට කියන්න ඕනේ. විශේෂයෙන්ම මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පස්සේ අද රටේ පවතින තත්ත්වය සහ ඒකට ගත්ත ආරක්ෂක විධිවිධාන ගැන ජනාධිපතිතුමා මේ සභාවට කිව්වා. මම මේ ආණ්ඩුවෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. විශේෂයෙන්ම වර්තමානයේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ මේ ත්‍රස්තවාදයේ නැවැත්වීමට ක්‍රියා කරන වේලාවක මේ අවස්ථාවේදී නැවත සැරයක් ත්‍රස්තවාදයේ වැළැක්වීම සඳහා වන නව පනතක් ඉදිරිපත් කරන්න යන්නේ ඇයි කියලා. මේ මගින් පැරණි පනත අහෝසි කිරීමටත් ඊට වඩා ත්‍රස්තවාදයේ වැළැක්වීමට ක්‍රියා කිරීමට රාජ්‍යයේ පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවල අයට ඉඩ ප්‍රස්තාවේ යම් ප්‍රශ්නකාරී ස්වරූපයක් ඇති වෙන පනතක් ඉදිරිපත් කරන්න යන්නේ ඇයි? මෙතෙන්දී ජනාධිපත්‍ය අගමැතිතුමත් එක මතයක ඉන්නවද නැත්නම් තාමත් මත දෙකක ඉන්නවද කියලා මම පළමුවෙන්ම දැනගන්න කැමතියි. මොකද මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ආවොත් ඒ පැරණි පනත අහෝසි වීම එක්ක මේ ත්‍රස්තවාදයේ වැළැක්වීම ඉතාම අසීරු තැනකට ආයේ එනවා. අපි අද ඉන්නේ වෙනදාට වඩා දරුණු ත්‍රස්තවාදයක. වෙනද අපිට තිබුණේ වෙනත් වෙනත් කරුණු මත ඇතිවන ත්‍රස්තවාද. නමුත් මේක සම්පූර්ණයෙන්ම ආගමික අන්තවාදයක් පදනම් කරගත්ත ත්‍රස්තවාදයක් අද තිබෙන්නේ. මේ ත්‍රස්තවාදය පිළිබඳ කතා කිරීමේදී අපි කියන්න ඕනේ අපේ මුස්ලිම් සහෝදරවරු මුස්ලිම් ජන සමාජය පසුගිය කාලය තුළ එක්තරා විදිහක අන්තවාදී අදහස් දරන පුද්ගලයින්ට තමන්ගේ අදහස්
ප්‍රකාශ නියෝජ්‍ය කතානායකතුමා මුලස
අරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මුස්ලිම් සමාජයට විවිධාකාර බලපෑම් පිටස්තරෙන් එල්ල වුණා. විවිධ අදහස් තියෙන විවිධ මතදරන විවිධ රැඩිකල් අදහස් දරන විවිධ අය මේ ලංකාවට ඇවිල්ලා අපේ ජන සමාජය ඇතුළට එහෙම නැත්නම් අරාබි විද්‍යාලවලට ඇතුළත් වුණා කියලා දැනට කියනවා. මේ කියනකොට මම අහන්න කැමතියි මෙතෙක් කල් මේ අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මැතිඅමැතිවරු මොකද්ද කරේ කියලා. මේ කාරණාවල් කිසිම දෙයක් දැනගෙන හිටියේ නැද්ද? විශේෂයෙන්ම මම දැනගන්න කැමති පසුගිය සතියේ යුද හමුදාපතිතුමා BBC ඉන්ටර්වියු එකක් දුන්නා. ඉන්ටර්වියු එකක් දීලා එක්තරා දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. නිදහස් කරන්නේ කවද්ද කියලා එතුමාගෙන් ඇහුවා මුස්ලිම් අමතිවරයෙක් කියලා කිව්වා. ඒ අමතිවරයා කවුද? එහෙම ආරක්ෂක අංශවල ප්‍රශ්න කිරීම වලට භාජනය වෙන අය රකින්න හදන්නේ කවුද? එනිසා මෙතන ලොකු වගකීමක් තියෙනවා මුස්ලිම් මැති අමතිවරුන්ට වෙන කාටවත් වඩා. තමන්ගේ සමාජය බරපතල ලෙස අන්තවාදය කරා ඇදීගෙන යන පිරිස් යටතේ නතුවීම වැළැක්වීමට එතුමාලා මොකද්ද කළේ කියලා මම කියන්න කැමතියි. අද මෙතන ඇවිල්ලා ශෝකය ප්‍රකාශ කිරීම මේ අරක මේක කියලා විතරක් වැඩක් නැහැ. මේකටත් උත්තරයක් දෙන්න ඕනේ. විශේෂයෙන් මේ පිළිබඳ අපි දැනගන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි 2015 වෙනකොට අපිට ඉතාම දියුණු බුද්ධිආංශයක් තිබුණා. මේ බුද්ධිආංශය හමුදාවල තිබුණා, පොලිසිය තිබුණා, ජාතික බුද්ධිආංශය තිබුණා. ඒ වෙනකොට මේ බුද්ධිආංශ ඔක්කොම එකට වැඩ කෙරුවා. මම දැනගන්න කැමති මේ සම්බන්ධතාවයේ කැඩුවේ කවුද කියලා. මම දැනගන්න කැමති මේ නිසා මේ බුද්ධි අංශ වලින් ලැබුණු තොරතුරු සම්පූර්ණයෙන්ම මෙවැනි ත්‍රස්තවාදයක මුල් අවස්ථාවේ මුලින්ම පදන්න බැරි වුණේ ඇයි? මොකද ඉන්දියාව මේක කලින් දැනගත්තා. ඉන්දියාවේ බුද්ධිආංශ වලට අඩු බුද්ධිආංශයක් අපිට නැහැනේ. ඉන්දියාව අපිට කලින් කිව්වා. මේක කතා කිරීම මේ වෙලාවේ අනුචිත නැද්ද කියලා කියන්න මම දන්නේ නැහැ. නමුත් මම මේක අහන්න කැමතියි. මෙවැනි අපිට ලැබුණු තොරතුරු මත පදනම් වෙලා මේ ප්‍රහාරය වළක්වා ගැනීමට අපිට ක්‍රියා කළ යුතු තිබුණු අවස්ථා මගහැරුණේ ඇයි කියලා මම අහන්න කැමතියි. ඒ වගේම මම කියන්න කැමතියි මේ රට අද තියෙන්නේ විශාල බියක. අද මම දන්නවා කවුරු කිව්වත් තමුන්නාන්සලා රජෙක් කිසි කෙනෙක් මොනවා කිව්වත් මහ ජනතාව අපේක්ෂා බංගත්වයට පත්තල ඉවරයි. ඉතාමත්ම සුරක්ෂිත රටක් ඉතාම අනාරක්ෂිත රටක් බවට පත් වෙලා අදේ ත්‍රස්තවාදයේ ජාත්‍යන්තර මිමිගෙන අපිට කතා කරුවා කියලා අපිට වැඩක් නැහැ. මහජනයට වැඩකුත් නැහැ. ඇයි අපිට මෙහෙම වුණේ? මේක පුරෝකථනය කරගන්න බැරි වුණේ ඇයි? මට මතකයි 2015 මේ රජය ඇවිල්ලා මේ ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක් ජනාධිපති පාර මන්දිරයට යන මාර්ගයේ ආරක්ෂක මොකද්ද ආරක්ෂක වැඩ කටයුතු සඳහා යොදලා තිබුණා. පයින් ගහලා තමයි ඇතුළුනේ. ඒ තරමට ආරක්ෂක අංශ මේ රටේ ආරක්ෂාව ගැන ගත්ත තියුණු තීන්දුව තමුන්නාන්සලා වෙනස් කෙරුවා. වෙනස් කළා තමයි මේක මෙතෙන්ට ආවේ. ඒ නිසා මේකෙන් පස්සේ මේක අපි හදනවා කියලා කියන්න පුළක ලේසි.
තව විනාඩියක් තියෙනවා.
නමුත් ඊට වඩා කලින් මේක වෙනස් කරගන්න තිබුණා. ඒ නිසා මේ ආණ්ඩුව මම කිව්වේ අද තමුන්නාන්සලාට පේනවා තමුන්නාන්සලා කියන දේ කොච්චර මිනිසු ගණන් ගන්නවද කියලා. පාසලට ළමයි අරින්නේ නැහැ. ආණ්ඩුව කොච්චර කිව්වත් ආරක්ෂාව තියෙනවා කියලා කිසිම කෙනෙක් තමන්ගේ ළමයි හරි මේ කියන්නේ මේ අපේක්ෂා භංගත්වයේ සමාජයේ පුරාම ගිහිල්ලා මේ කාටවත් බයට නෙවෙයි තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමාපියන්ට දෙමාපිය පිළිගන්න යන්න නිසා ආණ්ඩුවද මැරිලා තියෙනවා මේ මැරිච්ච ආණ්ඩුවට පණ දෙන්න බෑ එම පණ දෙනවා නම් අඩු වශයෙන් දැන්වත් තමුන්නාන්සලා මේ ප්‍රතිසස්ත පණත වාගේ කිසි වැඩක් නැති පණත් ගේන්න නැතුව තියෙන පණත් වලට ඕනනම් සංශෝධන ඉදිරිපත් කළා ඒවා දියුණු කළා මේවා ක්‍රියා කරන්න ක්‍රියා නොකරුවොත් මේ ජනතාව තමුන්නාන්සලා තවදුරටත් විශ්වාස කරන එකක් නෑ ඒ නිසා හිතන්න එපා අපේ රටේ ජනතාව මෝඩයි කියලා හිතන්න එපා තමුන්නාන්සලා කියන හැමදේම පිළිගනී කියලා අසත්‍ය ප්‍රකාශ ගොඩක් කරනවා ඒක පිළිගන්නේ නෑ ඒවා මහජන හිත කරලා දන්නෝ සෝ අපි ඉල්ලා හිටනවා තමුන්නාන්සලාගෙන් මේක තේරුම් ගන්න විපක්ෂයක් හැටියට අපි විපක්ෂ දේශපාලනය අද කරන්නේ නැහැ තමයි කරන්නේ තමුන්නාන්සලාගේ මේ කාර්යයට සහාය දෙන එක ඒ සහාය දෙන එක වැරදි විදියට හිතන්නත් එපා සහාය දෙනවා කියන්නේ තමුන්නාන්සලා කරන සෑම මෝඩකමකටම අපි එකසරේ මේ අනුගත වීම හැටියට සලකන්න එපා සෝ අපිට වගකීමක් තියෙනවා 2015 මේ රට තමුන්නාන්සලාට ලබා දුන්නේ දකුණු ආසියාවේ අන්තිම සුරක්ෂිත රට හැටියට මෙරටේ ඕනෑම කෙනෙකුට ඕනෑම දෙනක් ගමන් කරන්න තිබුණා අන්තරාගමික සහජීවනයක් ගොඩනැගිලා තිබුණා සෑම තැනම දේශපාලන අංශ ක්‍රියාත්මක වුණා ප්‍රාදේශ සභා පළාත් සභා විවිධ අය කතා කෙරුවා තමුන්නාන්සලා ඔක්කොම නැති කළා දාලා බුද්ධ්‍යාංශ විනාශ කළා දැන් තමුන්නාන්සලා අපිට කියනවා සහාය දෙන්න කියලා
අවසාන කරන්න
සහාය දෙන්නේ ඒ කාරණා හරියට ඉටු කළා මේ පශ්චාත් සමය ගැන කතා කරනකොට මේක සිදුවෙන්න උණු හේතුව මොකද කියලා ඒ අඩුපාඩු කොහොමද නිවැරදි කරන්න කියන එකත් අපිට කියන්න කියලා අපි තමුන්නාන්සලාගෙන් ඉල්ලා හිටනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ගරු තිලක් මාරපර ඇමතුම ඔබතුමාට විනාඩි 7යි
ගරු ආනියෝජ කතානායකතුමනි අද මේ විවාදයේ ලක් වෙලා තියෙන මේ ආවාසනාවන්ත ඌර අපරාධය මුළු ලෝම හෙළදකා දක්ල තියෙන අතර අපි සියලු දෙනාම මේකට ඉතාමත්ම කනගාටුව බලවත් සංවේගයකට කරුණක් වීලා තියෙනවා මරණයට පත් වුණු අයගේ නෑදෑ හිතවතුන්ටයි ඒ වගේම තුවාල ලැබූ විශාල පිරිසට අපේ බලවත් ශෝකය මා ප්‍රථමයෙන්ම පුදන්නට කැමතියි මේ ලැබිලා තියෙන මට සුළු කාලයයි ඒ කාලය තුළදී මේ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් මම අදහස් කිහිපයක් දක්වන්නට කැමතියි ප්‍රථමයෙන්ම මේ මෙම ශෝකජනක සිදුවීම සම්බන්ධයෙන් අතිගරු කාඩිනල් මැල්කම් රංජිත් අගරද ගුරුතුමාට මාගේ ප්‍රණාමය පුදු කරන අතරම මුස්ලිම් පූජකවරු සහ නායකතුමන්ලාටද මාගේ ප්‍රණාමය පුද කිරීමට මා කැමැත් වෙමි. ඔවුන් එකහෙලාම මේ ක්‍රූර ක්‍රියාදාමය හෙළා දැකීම හේතුවෙන් මුස්ලිම් ජනතාව සමස්තයක් වශයෙන් මේ අපරාධයට කිසිසේත් වගකිව යුතු නැති බව මනා ලෙස පැහැදිලි කරලා තියෙනවා. දෙපාර්ශ්වයම තමන්ගේ අනුගාමිකයන්ට සංසුන්ව සිටීමට දැනුවත් කර නොසිටියේ නම් විශාල ප්‍රශ්නයකට අපට මුහුණ දෙන්න සිදු වෙනවා. එමෙන්ම ජනාධිපතිතුමා රටේ නොසිටි මෙම අවස්ථාවේදී අපගේ ගරු අගමැතිතුමා වගකීම බාරගෙන රටේ සාමය රැකීමට ගත් මහන්සියට අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. තවද මං කැමති කියන්නට මේ සිද්ධිය වෙලා පැය 12ක් යන්නට පෙර අපේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව මෙම අපරාධයට සම්බන්ධව ඇති සක්කරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ගත වශයෙන්ම අද වෙන විට සැකකරුවන් බොහෝ දෙනෙක් මං හිතන්නේ 70 දෙනෙක් පමණ දැනටමත් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ අතරම අනිත් මේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් පිළිබඳව විස්තර පොලිසිය දැනගෙන තියෙනවා. දැන් තියෙන්නේ මේ සැකකරුවන්ව හොයාගන්න එක පමණයි ඉතුරු වෙලා තියෙන්නේ. මම දැක්ක නොඑක් පුවත්පත් මගින් සමහර අය කියලා තිබෙනවා අපේ නීති පණමදී කියලා හිටන් මේ වගේ අපරාධයක් නවත්වන්න හෝ විමර්ශනය කරන්න. මම කියන්න කැමතියි දැන් අද තියෙන මේ නීති තමයි එදා ක්‍රූර එල්ටීටී ත්‍රස්තවාදය තිබුණු කාලෙත් අපට තිබුණේ මේ නීතියම තමයි අපි පාවිච්චි කරලා හිටන් ඒ එල්ටීටී වැඩෙත් ඉවර කරලා දැම්මේ. ඒ නීති කිසිම දෙයක් අපි ඉවත් කරලා නැහැ. හැබැයි අලුතෙන් අපි ගේන්ට යෝජනා කරලා තියෙනවා අලුත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතක්. දැන් මේ පනත පිළිබඳව මම ආගෙන හිටියා මට කතා කරපු කලින් කතා කරපු අනුර ප්‍රියදර්ශන ඇමතිතුමා මේකට දෝෂාරෝපණය කෙරුවා. මේ පනතේ පනත මගින් තියෙන පනත බාල කරන්න හදනවයි කියලා. මම කියන්න කැමති එහෙම කිසි දෙයක් වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ මේ පනතේ තියෙන මේ දැනට තියෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ අපේ පොලිසියට සහ බලධාරීන්ට දීලා තියෙන බලතල වගේ විශාල ඊට වඩා වැඩි ප්‍රමාණයේ බලතල කීපයක් අපි දීලා තියෙනවා මේ අලුත් පනත මගින්. හැබැයි ඒ බලතල පාවිච්චි කරනකොට ඒ වාට වගකීම හරි ආකාරව ඒවා පාවිච්චි කරනවද කියලා බලන්න අධිකරණයේ අධීක්ෂණය යටතේ ඒ බලතල පාවිච්චි කිරීමට තමයි මේ විධිවිධාන ඒ පනත ප්‍රකාරව හදලා තියෙන්නේ. එතකොට ඒ ඒ පනතේ දීලා තියෙන ඒ විශේෂ බලතල මං හිතන්නේ සන්නත හමුදාවට උනත් අත්අඩංගුවට ගන්න පුළුවන් ආකාරයේ විධිවිධාන තියෙනවා. රිමාන්ඩ් කරන්න මේ අත්අඩංගුවට ගත්ත පුද්ගලයෙක්ව පැය 48ක් පොලිස් භාරයේ තියාගත්ත හැකි. ඊට පස්සේ රැඳවුම් නියෝගයක් අරගත්ත හැකි නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ගෙන් සුමාන දෙහිකට තියාගත්ත හැකි. ඒ රැඳවුම් නියෝගය මත ඒ රැඳවුම් නියෝගය දීර්ඝ කළා. සුමාන 8ක් යනකල් රැඳවුමේ තියාගත්ත හැකි විමර්ශනය අවසන් වෙනකල්. ඊට පස්සේ වුණත් මාස 6ක් යනකල් රිමාන්ඩ් භාරයේ තියාගත්ත හැකි මේ ඒ අපරාධයේ විවර්ෂණය සම්පූර්ණ කරනකල්. ඉතින් මේවා මේ විධිවිධාන මං හිතන්නේ ඔබ ඕනටත් වැඩි ප්‍රමාණවත් තියෙනවා ඕනෑම විමර්ශනයක් කිරීමට. ඊට පස්සේ නඩු පැවරුවට පස්සෙත් ඒ නඩුව දිනෙන් දෙන ගණ්ඩ විධිවිධාන පවත්වලා තියෙනවා. ඒ නඩුව දිනෙන් දෙන අරගෙන ඒ වගේම දඩුවම් විශාල වශයෙන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ තියෙන ප්‍රකාරම දඬුවම් මං හිතන්නේ මේ පනත යටතේ දෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට අබන් කියන්න කැමතියි ඔය මරණීය දඬුවම් නැහැයි කියලා පෙළක් ඒගොල්ලෝ කියලා තිබුණා. අපි ඒක ඒ සංශෝධනයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මිනි මැරීමේට ලක්ුණොත් එහෙම කාර්ය වරදට ලක්ුණොත් ඒ පුද්ගලයාට මරණීය දඬුවම් පමණ වෙන්න හැකි වෙන්න. දැන් මම කැමතියි කියන්නේ අත් වශයෙන්ම මේ යෝජිත ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ පෙළක් අය කියනවා මේක තද වැඩි කියලා ටං කියනවා එක පැත්තකින්. මේකේ තියෙන මේ විධිවිධාන පාවිච්චි කරුවොත් අපි පොලිස් ස්ටේට් එකකට යයි කියලා ටං පෙළක් ඔයගොල්ලෝගේ මතයේ තියෙනවා. තවත් ඒගොල්ලෝ තමයි කියන්නේ මේකේ විධිවිධාන සැරමදි මේක බලතර දීලා තියෙනවා අපි බාල කරලා තියෙනවා. ඉතින් මන් දන්නේ කොයිකද ඇත්ත කියලා නම් මම හිතන්නේ ඒ දෙගොල්ලම් ඒ දෙපාර්ශ්වයම සතුටු කරන්න තමයි අපි බලතර දීලා තියෙනක වැඩි කරලා ඒ බලතල යම්තාක් අධීක්ෂණයට ලක් කිරීම සඳහා අධිකරණයට බාර දීලා තියෙනවා. ඒ පිළිබඳව ටිකක් විමසිල්ලෙන් ඉන්නේ කියලා නම් මේ බලතල කොහොමද පාවිච්චි කරන්නේ කියන එක අධීක්ෂණය කරන්න.
ඔබතුමාට විනාඩියක් තියෙනවා ගරු ඇමතුම.
ගරු නියෝජ කතානායකතුමනි මම කියන්න කැමති අවසාන වශයෙන් මේ වගේ මේ සිද්ධියක් වෙච්චාම මං හිතන්නේ මේක අනපේක්ෂිතව සිදුවෙන දේවල් මේවා නැතිකරන්න ඉතර පහසු නෑ. මේ මුළු වගකීමම අපි ත්‍රිවිධ හමුදාවටයි පොලිසියටයි බාර දීලා හිටන් පැත්තකට වෙලා හිටියොත් මං හිතන්නේ කිසිදාක මේවා වළක්වන්න පුළුවන් කියලා. එතකොට අපි පුරවැසියෝ හැටියට පොලිසියටයි ත්‍රිවිධ හමුදාවටයි උපරිම සහාය දෙන්න ඕනේ. අපේ ප්‍රදේශයේ අපට අයිති 10යි 10 පර්චස් 10යි හරි ඒ අපේ ගම් අපේ නවාතැන්වල අපි බලා ගන්න ඕනේ ඒවට ඒවා සුරක්ෂිතභාවය. ඒ කියන්නේ අපේ ප්‍රදේශයේ නාඳුනන අය ගැවසෙනවා නම් එහෙම නැත්නම් අතහැරලා දාලා තියෙන භාණ්ඩ තියෙනවා නම් අපි ඒව පිළිබඳව සැලකිල්ලකින් ඉඳලා අපි හැම වෙලේම පරීක්ෂාකාරව හිටියොතින් තමයි අපට පුළුවන් වෙන්නේ මේ මර මේ වගේ මේ හෝම පිපරීම් වඩින් බේරෙන්න. එනම් ගරුව ප්‍රධානායකතුමනි, මට හිත වඩා කතා කරන්න පුළුවන් කමක් නැහැ. මේ පනතේ ඇත්ත වශයෙන්ම මේකේ තියෙන මේ ප්‍රතිපාදන මං හිතන්නේ හොඳට අධ්‍යයනය කරලා හිටන් තමයි මෙතන ඇවිල්ලා හිටන් කියන්න ඕනේ. මේක පනමදි හරි මේකේ තියෙන වගන්ති විධාන මේ ප්‍රමාණවත් නැහැ කියලා හිතන් විවර්ෂණයක් සිදු කරන්න. මේක කියවුවොත් මේක තේරුම් අරගත්ත හැකි. මේකේ දීලා තියෙන බලතල ඉතාමත්ම පැහැදිලිව සම්පූර්ණයෙන්ම සෑහෙනවයි කියලා හිතන් ඕනෑම විමර්ශනයක් කරන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා විනාඩි 5 ඔබතුමාට. තනායකතුමනි මුතු කුමාර මන්තුමාගේ අතක 10ක් තියෙනවා. නියෝජක තනායකතුමනි, පසුගියදා මේ රටේ ඇති වූ අවාසනාවන්ත සිද්ධිය සිදු වෙලා අද වෙනකොට දින 19කට 16කට ආසන්න කාලයක් සිද්ධ වෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා රජයට, ඒ වගේම ත්‍රිවිධ හමුදාවට, පොලිසියට. මේ වෙනකොට රට යම් තාක් දුරට ආරක්ෂත්ව සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ගෙනියපු වැඩපිළිවෙලට අපි ආරක්ෂක හමුදාවන්ට රජයට ස්තුතිවන්ත වෙනවා. මුලින්ම මේ පිළිබඳව අපි මුලින්ම කියන්න ඕනේ මුලස්සනේ නියෝජ්‍ය කතානායකතුමනි, පළමුවෙන්ම ආණ්ඩුව දැන් කළ යුතුව තියෙන්නේ රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත බව මේ රටේ ජනතාවට පැහැදිලි කරන එක. ඒක තමයි ආණ්ඩුව පළමුවෙන්ම කළ යුත්තේ. දැන් ඊයේ දවසේ ආණ්ඩුව සතියක කාලයක් පුරා මාධ්‍යට ගිහිල්ලා කිව්වා රටේ ආරක්ෂාව හරි දරුව පාසල් ලෙවන්න කියලා. දැන් ඊයේ දවස වෙනකොට මේ රටේ දරුවෝ ආවේ 1%යි පාසල් ආවේ. දැන් විශාකා විද්‍යාලයේ ඊයේ ගත්තාම දරුවෝ 44 දෙනයි 5700න් ආවේ. දැන් අද ආවේ 47 දෙනයි. 3 දෙනයි වැඩි උනේ. එතකොට සාමාන්‍යයෙන් පාසල් යන දරුවන්ගෙන් 2% ඉස්කෝලේ ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපේ සිංහ ඇමතුමා මතක තියාගන්න, ඔබතුමාලගේ ආණ්ඩුව ගැන රටේ තියෙන විශ්වාසය 2%. මෙන්න මේක තමයි තේරුම් ගන්න ඕනේ තමුන්නාන්සලා. අපේ කුරුණෑගල චයිනිස් මන්ත්‍රීතුමා ඒක තේරුම් ගන්න තමුන්නාන්සලා කෙරෙහි රටේ විශ්වාසය 2%. මම දොසක් නෙමෙයි මම මේ කියන්නේ ඔබතුමාට. මම විශාකා විද්‍යාලයේ කොළඹ විශාකා විද්‍යාලයේ ඊයේ 44යි අද 47යි. මම මේ චෝදනාවක් නෙමෙයි. මම ඔබතුමාට කියන්නේ පළමුවෙන්ම මේ දේ කරන්න කලින් ගරු ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටින්නේ රටේ ජනතාවට විශ්වාසය දෙන්න ඕනේ. ඒ විශ්වාසය දුන්නොත් තමයි දරුවෝ දෙමව්පිය පාසල් ලෙවන්නේ. එහෙම නැත්නම් තමුන්නාන්සේලා මොනවා කිව්වත් දරුවෝ පාසල් ලෙවන්නේ නැහැ. දැන් පළමුවෙන්ම අපි ආණ්ඩුවට කියනවා ඉස්සෙල්ලා තමුන්නාන්සේලා කලින් හිටගන්න. රටේ ජාතික ආරක්ෂාව හදන්න කලින් ආණ්ඩුව කලින් ඉන්න. තමුන්නාන්සේලාගේ ආණ්ඩුව එකට නැහනේ. තමුන්නාන්සේලාගේ ආණ්ඩුව එකට තියෙන්න බෑ ඉස්සෙල්ලා. ආණ්ඩුව පැති දෙක. රටේ ජාතික ආරක්ෂාව ගැන කොහොමද කතා කරන්නේ? දැන් බලන්න අගමැතිවරයාට එහායින් පැත්තේ ඉන්න සභානායකතුමා කිරියල්ල මහත්තයා ජනාධිපතිතුමාට විරුද්ධව පෙස්සමක් ගහනවා කැලපත්‍රයක්. මොකද්ද මේ වෙන්නේ? සභානායකවරයා ගහනවා රටේ විධායක ජනාධිපතිතුමාට විරුද්ධව කැලපත්‍රයක්. පාර්ලිමේන්තුවේ එතුමාට කාමරයක් තියෙනවා. මේ කාමරේ ඉන්න කාර්ය මණ්ඩලයේ කෙනෙක් CID කින් ඇවිල්ලා අත්අඩංගුවට ගත්තා. ඉතින් බලන්න ආණ්ඩුවේ සභානායකවරයා කියන්නේ අගමැතිවරයාට එහා පැත්තේ ඉන්න කෙනා. ඕන කෙනෙකුට හිතේ මේක අගමැතිතුමා කියලා කරේ කියලා. ඇයි එතුමාට එහා පැත්තේ ඉන්න කෙනානේ? මෙතන ඉදියත් හැම වෙලාවම අගමැතිතුමෙන් අහලා හැමදේම කරන්න කිරියල්ල මහත්තයා. වයසත් එක්ක දැන් හැමදේම අහලා කරන්නේ. එතුමා තනි තීන්දුව ගන්නෙ නෑ දැන් ඉස්සර වගේ. ඉතින් එතකොට එතුමාට කවුරු හරි කියපු දන්නේ මේ කරේ. දැන් බලන්න සභානායකවරයා රටේ ජනාධිපතිට විරුද්ධව නියෝජ්‍ය කතානායකතුමනි කැලෑපත්‍ර ගහනවා නම් මේ රටේ මිනිස්සු තමුන්නාන්සේලාගේ ආණ්ඩුව ගැන විශ්වාස කරයිද? දැන් බලන්න මන්ත්‍රීවරු 89 දෙනෙක් අස්සම් කරලා අපේ ෆොන්සේකා මන්ත්‍රීතුමාට පොලිසිය බාර ඇමතිකම දෙන්නයි කිව්වා. අපි කියනවා හොඳයි. අපි එකඟයි ෆොන්සේකා මන්ත්‍රීතුමා ඔබතුමාට යමාත්‍ය දුර දීම පිළිබඳ. හැබැයි යෝග 2005 මේ 15 මේගොල්ලන් කරන්න තිබ්බයි. තමුන්නාන්සේ වගේ දක්ෂයෙක්ින්ද දෙදුන්නේ සාගර රත්නායක මහත්තයාට? ඇයි එදා දුන්නේ නැත්තේ තමුන්නාන්සේට? එදා දෙන්න තිබ්බනේ ෆොන්සේකා මහත්තයාට. මේ ආණ්ඩු පක්ෂේ මේ පැත්තේ ඉන්න ෆොන්සේකා මහත්තයාට එදා දෙන්න තිබ්බනේ. එතනින් ගැලුවට පස්සේ ඊළඟට දෙන්න තිබ්බනේ. ඊළඟට දුන්නේ කාටද? මද්දුම් බණ්ඩාර මහත්තයාට. ඒතර මොනරාගල මද්දුම් බණ්ඩාර මහත්තයා දන්නවද පොන්සේකාට මහත්තයාට වැඩි ආරක්ෂාව ගැන? මාතර සාගල් රත්නායක මහත්තයා දන්නවද පොන්සේකාට? දැන් තමුන්නාන්සේලා පොන්සේකා මහත්තයා උස්සලා එතන තව අරමුද ඇති කරන්න හදනවා. ඒ මනුස්සයත් අමාරුවේ දාන්න හදනවා. එතුමා මේ ආණ්ඩුව බලයට පත් කරන්න උදව් කරමු එතුමාට මුලින්ම දෙන්න තිබ්බනේ. ඇයි දැන් තමුන්නාන්සේලා පෙස්සන් අස්සන් කරන්නේ?
තමනාසරට එදාගම එතුමාට කියලා කියන්න තිබන්නේ සාගර රත්නායක මහත්තයාට වැඩිය හොඳයි වොන්සක මහත්තයා කියලා. එයිදා කට තිබෙන්නේ නැද්ද තමනාසරට? එදා පෙස්සන් අස්සන් කරගන්න බැරි වුණා තමනාසරට. තමනාසරලා දැන් පෙස්සන් අස්සන් කරලා වොන්සක මහත්තයාව තවත් එතුමාට මේ ඒ පිළිබඳ දැනුවත් දෙනවා අපි එකඟයි. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. එකඟයි එතුමාට දෙනවට. හැබැයි එතුමාට දෙන්න ඕනේ වෙලා දෙන්නේ නැතුව පස්සේ තමනාසරලා නිකන් බොරුවට පෙස්සන් අස්සන් කරන්න එපා. නිකන් බොරු කරන්න එපා. රටේ මිනිස්සු නොම ගවන්න එපා. තමුන්නාසේලා ජනාධිපතිවරයාට විරුද්ධව මේකද කරන්න ඕනේ තමුන්නාසේලා? තමුන්නාසේලා මේකද කරන්න ඕනේ? මේක තමයි අපි කියන්නේ. පළමුවෙනිම රටේ ජාතික ආරක්ෂාවට වෙන්න කලින් ආණ්ඩුව ස්ථාපර වෙන්න ඕනේ කියලා අපි කියන්නේ. ජෝන් නමරතුංගේ අමතුමා පිළිගන්න ඕනේ ඔබතුමා. අන්න ඔලු ඔලු ඔලු. එතුමත් කියනවා ඔව් කියලා. තමුන්නාසේලා ඉස්සලා රණ්ඩු වෙන්න නැතුව ඉන්න. තමුන්නාසේලා එක ස්ථාවරයකට ඉන්න ඕනේ. එහෙම නැත්නම් මේක යන්න පුළුවන්. දැන් බලන්න මේ මෙච්චර විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන වෙලාවේ අගමැතිවරයා තියෙනවා අලුතෙන් ත්‍රස්තවාදී පනතක් ගේන්න හදනවා. මේ ත්‍රස්තවාද මේ රටේ අවුරුදු 30ක් යුද්ධය ඉවර කරපු පනත ඒකට බලය තිබ්බේ නැද්ද? දැන් අපි හොන්සේක ඇමතුමාගෙන් අහනවා ඒ කාලේ ඔබතුමාලට යුද්ධ කරන්න මේ පනත ඇතුළේ ඉඩ තිබ්බේ නැද්ද? තිබුණා. දැන් තිලක් මාරපණ ඇමතුමා එතුමගේ කතාවේදී කිව්වා මේ පනත බොහොම ඇති. මේ පනත ඕන තරම් ඉඩකඩ තියෙනවා කියලා එතුමම කිව්වා. එක්සත් ජාතික පක්ෂයේ නීතිය පිළිබඳ ඇමතිවරයා. එතුමා පිළිගත්ත පුළුවන් කියලා. ඇයි? තාම බටහිරට කඩේ යනවා. තාම බටහිරට කඩේ යනවා. ඔය බටහිරට කඩේ ගිහිල්ලානේ මේක කරගත්තේ. තමනාසේලාට බටහිරට කඩේ ගිහිල්ලානේ ජාතික ආරක්ෂාව පැත්තකට දාලා මානව හිමිකම් සංහිඳියාව ගේන්න කියලානේ මේ විනාශය වුනේ. තමනාසේලාට තාම ලැජ්ජ නැහැ. තමනාසේලාට තාම ලැජ්ජ නැහැ. මේක අරයගේ පිටට දාන්න හදනෝ. මේක අපි දන්නේ නැහැ කියනෝ. ආරක්ෂක මණ්ඩලේ හම්බුනේ නැහැ කියනෝ. කරුණා කරලා ආණ්ඩුව දැන්වත් තමනාසේලා මොකද්ද කරන්නේ? මම දැක්ක රංජන් රාමනායක මන්තුමා මෙතන නැහැ. එතුමා කියලා තිබුණා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තෞෆික් ජමාත් සංවිධානයට කොළඹින් ඉඩමක් දුන්නා කියලා පට්ට බොරු. රංජන් රාමනායක මහත්තයා කියනවා සතේකට විශ්වාස කරන්නේ නැහැ මේ රටේ මිනිස්සු. අපි එතකොට කියනවා පුළුවන් නම් යූඩී එකෙන් ගෙනලා ඔප්පු කරන්න මේ පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කියලා. බොරු කියන්න එපා. කිසිම ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියන් එමෙට සංවිධානයකට දීලා නැහැ. අපි වගකීමකින් කියනවා. එහෙම දීලා නැහැ. බොරු කියන්න එපා. මඩ ගහන්න එපා. රාජිත් සසනාරත් මහත්තයා වේදිකාවට ඇවිල්ලා කිව්වා එදා පාර්ලිමේන්තු විවාදයක කිව්වා තෞෆික් ජමාත් සංවිධානයේ කෙනෙකුට සහරන්න පඩි දීලා දිනවා කිව්වා. පෙන්නන්න පඩි දීලා තියෙනවා නං. පෙන්නන්න පඩි දීලා තියෙනවා නං. ඒ පඩි වාර්තාව පෙන්නන්න. බොරු කියනවා. තමුන්නාන්සලා අපිට වෙරෙහිව දෝෂාරෝපණය කරනවා. කාත්තන් කුඩියේ අර විශ්වවිද්‍යාලය පිළිබඳ කතා කරාම දල සලහපරුම ඇමතුමා තමයි ඒකට අවසර දුන්නේ. මේ ඔක්කොම කරේ කියලා ගැහුවා තමුන්නාන්සලා. ඊයේ හිස්මුල් ඇමතුමා සියලු තොරතුරු පෙන්නුවා. කවුද අවසර දුන්නේ? කොයි කාලෙද පටන් ගත්තේ කියලා. තමුන්නාන්සලා පැලවෙන බොරු කියනවා. තමුන්නාන්සලා අයිමේ බොරු කියන්නේ. අපිට පුළුවන් තමුන්නාසලා නිර්වස්ත්‍ර වෙන්න උත්තර දෙන්න මේකට. මේ සිද්ධියට වෙච්ච විනාශය පිළිබඳ මෑණ්ඩුවේ සියලු දෙනා නිර්වස්ත්‍ර වෙත් අපිට උත්තර දෙන්න පුළුවන්. හැබැයි විපක්ෂයක් හැටියට අපි මේ වැඩේ කරන්නේ නැහැ. අපි මේ වැඩේ කරන්නේ නැහැ. අපි දන්නවා මේ වගේ අපි මේ වගේ අත් විඳලා තිනවා මේ යුද්ධ අමාරුව. ඒ නිසා අපි මේ පිළිබඳ තමුන්නාසලා විවේචනය කරන්නේ නැහැ. තමුන්නාසලාගේ එක එක්කෙනාගේ මේ ත්‍රස්තවාදී සංවිධාන ශක්තිමත් කරන්න තමුන්නාසලා කරපු දේවල් මේ පුද්ගලයව අත්තරංගොඩ ගන්නකොට ඒ මිනිස්සු බේරපු අය දුරකතනෙන් කතා කරපු අය පොලිසියවලට ගිහලා කොම්පඤ්ඤ වීදියේ අර UMP ගේ മന്ത്രിවරයා කඩු ටික අහුවෙනකොට පොලිස්පතිවරයාට කතා කරපු අය සියල්ල අපට කියන්න පුළුවන්. අපි කරන්නේ නැහැ. අපි මේ වෙලාවේ කියන්නේ නැහැ. මොකද්ද? ඒක තමයි කියන්නේ. අපේ ආසනෙන් තමයි අහුවෙන්නේ. අහුවෙන්න කවුද ඒගොල්ලන්ට ඉඩ දීලා තියෙන්නේ? ඒක තමයි කියන්නේ. ඒක තමයි අපි කියන්නේ. ඒ කාලේ අහුනේ නැහැ. ඒ කාලේ හේත්‍රස්තවාදී හිටියේ නැහැ. ඒ නිසා තමුන්නාසගේ කටුපතිනුත් අහුවෙලා දෙනවා ඊට වැඩිය බඩු. තමුන්නාසගේ කටුපත. ඒ නිසා තමුන්නාසේ දැනුවත් මොනවද දන්නේ
නැව. ඒ නිසා දෙකක් තව තියෙනවා.
හොඳයි. ඒ නිසා අපි කියාගෙන ඉන්නේ කරුණා කරලා තමුන්නාසලා මේක දේශපාලනීකරණය කරන්න දෙන්නපා. ඒ නිසා පළමුවෙන් අපි කියන්නේ ආණ්ඩුවේ කස්තාවරයකට ඉන්න. තමුන්නාසලා ජනාධිපතිවරට කැලෑපත්‍ර ගහලා මේ ප්‍රශ්නේ විසඳනවද? පළවෙනියට ආණ්ඩුව ස්ථාවර වෙන්න. මේ ආණ්ඩුවේ විවිධ පුද්ගලයන්ට චෝදනා තියෙනවා. ඇමතිවරුන්ට චෝදනා තියෙනවා. විවිධ අයට චෝදනා තියෙනවා. හැබැයි මේ අය අඩු ගන්න ගෙනෙලා මෙහෙම දෙයක් තියෙනවද කියලා දැන් මේ පොලිසිය ඉහලා හමුදාපතිතුමා කියනවා ඇමතිවරයෙක් මට කිව්වා ප්‍රධාන ත්‍රස්තවාදියෙක් නිදහස් කරන්න කියලා. එන හමුදාපතිවරයාගෙන් ඒක කවුද කියලා අහලා ඒ ඇමතිවරයාගෙන් අඩු ගන්න කට උත්තරයක් ගන්න. අපි දන්නා තමුන්නාසලා හිරේ දාන්නේ තමුන්නාසලේව කරන්නේ අඩු ගන්න ගෙදරට ගිහිල්ලා කට උත්තරයක් ගන්න. එතකොට තමයි මේ රටේ මිනිස්සු විශ්වාස කරන්නේ.
ඕඩර් ප්ලීස්.
තමුන්නාසල එහෙම නැත්නම්
ඒක විශ්වාස. ඕඩර් ප්ලීස්. මොකද ඔබතුමාගේ පොයින්ට් බෝඩ් එක?
කතානායකතුමනේ මහා භයානක ප්‍රකාශ මෙතුමා කරනවා. දැන් මේනොට මත්තල මාබෝල නගර සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් දැන් අත්තරම්
ඔබතුමා කතා කරන්න.
හරි. දන්න කවුද?
මන්තුමා. ඔබතුමා කතා කරන්න. ඔබතුමා කතා කරන්න.
නෑ මම මන්තුමා. ඒක 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 පොයින්ට් එකක් නෙමෙයි. මන්තුමා ඒක පොයින්ට් එකක් නෙමෙයි. ඒක ජොයින්ට් එකක්. ඒක පොයින්ට් එකක් නෙමෙයි. ඒක ජොයින්ට් එකක්. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි මම ඔබතුමාලට කියනවා දිලුම් අමුණුගම මන්ත්‍රීතුමා. දිලුම් අමුණුගම මන්ත්‍රීතුමා දිගන සිද්ධිය නවත්තන්න කියලා. හකී මැමතිවරයා මේ පාර්ලිමේන්තුවේ ඒක අනුමත කරා. දිලුම් අමුණුගම ඒක නවත්තන්න ඕයි කියලා. පැය 12ක් අට උත්තර ගත්තා. පැය 12ක් අට උත්තර ගත්තා. තමුනාසල අපේ පියල් මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කරලා නිවැරදි කරා. එතුමගේ පැය 6ක් අට උත්තර ගත්තා. හරිනම් අද කිරියල්ල මහත්තයාගෙන් කට උත්තරයක් ගන්න ඕනේ නේද? දැන් මොකද කරේ? ලියුම නීතිපතිට යවවලුයි. එතනින් බැලන්ස් කරගන්න පුළුවන් නේ වැඩේ. දැන් එතනින් ගියන නඩු දාන්න බෑ. එහෙම නෙමෙයි. කරුණාකරලා තමුන්නාන්සලා දේශපාලනය කරන්න එපා. අපි ආණ්ඩුවට කියනවා පළවෙනිවට ආණ්ඩුව ස්ථාවර වෙන්න. ආණ්ඩුව එක මතයක ඉන්න. ආණ්ඩුව එකට කතා කරන්න. අගමැති ජනාධිපතිතුමාට ගහනවා. ජනාධිපතිතුමා කට්ටිය අගමැතිතුමාට ගහනවා. මොකද තමුන්නාන්සලා යන්නේ? අපිට තමුන්නාන්සලාගේ මේ අවුරුදු හතරමාරේ තොරතුරු අපි කිව්වොත් තමුන්නාන්සලාට පාරේ බහලා යන්න බැරි වෙයි. අපි මේ පහත් දේශපාලනය කරන්නේ නැහැ. මැති අමුතුමලි අපි ඔබතුමාලට කියන්න ඕනේ. අපි ඒක කරන්නේ නැහැ. තමුන්නාන්සලා මේ ත්‍රස්තවාදී සංවිධානات එක්කද ගණදෙනු කරන්න කිව්වොත් අපි ඒක හොඳ නැහැ. අපි කියන්නේ නැහැ. මේ වගේ වෙලාවක විපක්ෂය කැටියට තමුන්නාන්සලාට ආරාධනා කරා. අගමැතිවරයා විපක්ෂ නායකතුමාට පළවෙනි දවමා බොහොම නිර්හංකාරව ගියා. හිටපු ජනාධිපති රට අරලියගහ මන්දිරයට ගිහලා උදව් කරා. ඒ තමයි රැස්වීමට සහභාගී වෙලා දෙන්නු ශක්තිය දුන්නා. බයින්ද මෛත්‍රීපාල ජනාධිපතිතුමාට හිටපු හමුදා නිලධාරීන් ගෙනලා වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරා. ඒ තමයි විපක්ෂය අපි කරපු දේ. අපි මේ වෙනුවෙන් අවසන් කරනවා. අපි මේ වෙනුවෙන් රට වෙනුවෙන් අපි වගකීම යුතුයකම අපි ඉෂ්ට කරන්න ලෑස්ති තමුන්නාන්සලාට. හැබැයි අපි තමුන්නාන්සලාට කියනවා තමුන්නාන්සලා පළමුවෙන්ම මෙරටේ මිනිස්සුන්ට මොනතරම් ඉස්කෝල ගැන කතා කරත් අද අඛිල විරාජ අධ්‍යාපන අමාත්‍යවරයා පට්ට කෙබර ගැහුවා. සංඛ්‍යාලකන බොරු. ඒ නිසා දෙමව්පියෝ අපි ගුණත් දරුවෝ දෙමව්පියෝ පාසලට එන්නේ විශ්වාසය තියෙන්න ඕනේ. රටේ විශ්වාසයට කලින් ආණ්ඩුව ගහ ගන්නකොට මිනිස්සු කොහොමද විශ්වාස කරන්නේ? දැකට ජනාධිපතිතුමා හොඳ ප්‍රකාශයක් කරා. එතුමා කිව්වා මේක කරන්න එපා. එක එක්කෙනා ඩැගිලි දික් කරගන්න එපා. ඉස්සලා අපි හරියට ඉඳලා මේ වැඩපිළිවෙල ගෙනියමු කියලා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ පහත් දේශපාලනය කරන්න එපා තමුන්නාන්සලා. මේ පහත් දේශපාලනය කරන්න එපා තමුන්නාන්සලා. ඒ නිසා මෙවැනි ජාතික වැදගත්කමක් තියෙන වෙලාවක තමුන්නාන්සලා ඔක්කොම එකට එක්ක අහුවෙලා අපි කියනවා නියෝජ්‍ය කතානායකතුමනි මේකට සම්බන්ධයි කියනවා යත්තම් පුද්ගලයා මම මුලිනුත් කිව්වා මේගොල්ලොන්ට එහෙම තියනවා නම් ගිල්ල කට උත්තරයක් ගන්න. ඒතර මිනිස්සු විශ්වාස කරයි. අපි ඔබට කියන්නේ මෙරට මිනිස්සු ඔබ ආණ්ඩුව කරේ විශ්වාසය තබන්න දෙන්න. මේ මිනිස්සු මේ සියලු උදව් කරපු අය කඩු ගානේ කට උත්තරයක් ගන්නෙ නැහැ. කට උත්තරයක් ගන්නෙ නැහැ. හිරේ දාන්න කියලා අපි කියන්නේ නැහැ. කඩු ගානේ කට උත්තරයක් ගන්න. එහෙම තිබ්බොත් තමයි ආණ්ඩුව ගැන මිනිස්සු විශ්වාස කරන්නේ. වර්තමානයේ ඔබ ආණ්ඩුව කරේ මෙරට විශ්වාසය නැහැ. ඔබ කරේ විශ්වාස කරන්නේ රටේ ජනගහනයේ 2%. ඒක හොඳට මතක තියාගන්න මේ දෙකත් ඇති කරගන්න එපා. ඒ නිසා අපි ඔබතුමාලගේ නැවතිලීමක් කරනවා. මේ රජය බොහොම ස්ථාවර වෙලා මෙරටේ ජාතික ආරක්ෂාව තහවුරු කරගෙන මින් ඉදිරියටත් මෙවැනි දේවල් නොවෙන්න ආණ්ඩුව වග බලා ගන්න එක නිලීම කරමින් මම නියඩ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 6යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම අපේල් 21 වෙනිදා විත් සිදුවීම මෙරටේ ඉතිහාසයේ ශෝධනීය දිනයක් හැටියට නම් වුණා වගේම අද සහ හෙට දිනය අපි කාලය ගත කරන්නට ඕනි. මම දකිනවා අපේ ගරු විපක්ෂයේ මන්ත්‍රීතුමා, ඒ වගේම අපේ මහින්දානන්ද ගරු හිටපු ඇමතුමා මන්ත්‍රීතුමා කතා කරේ විශේෂයෙන්ම ඒ කණ්ඩායම් වලට, එහෙම නැත්නම් ඒ රසපයාරෙන් නියැදිච්ච, ඒ වගේම තුවාල දුන්න කණ්ඩායම් වලට නැවත දුකක් කනගාටුවක් ඇති වෙන විදියටද කියන කාරණේ. අපි දැක්කේ හැමදාම අපේ ගරු විපක්ෂයේ මන්ත්‍රීතුමා හැටියට මහින්දානන්ද මන්ත්‍රීතුමනි, උතුමා හැමදාම ඇත්ත කතා කරා. ඒ කතා කරන දේ වෙනුවෙන් පෙනී හිටියා. නමුත් ඔබත් අද මේ කතාවේ තුල අපි දැක්කේ ඒ අන්තවාදය, ඒ ප්‍රහාරය තමන්ගේ දේශපාලන වශයෙන් ඒ ජයශපාලන කඩයුතු මෙහෙවන්නවා කියන කාරණේ දෝ කියන සැකේ අපිට දැවුණා. එහෙම වෙන්න බෑ. අපි ආණ්ඩුව නියෝජනය කරනවා. ඒ ආණ්ඩුවේ වගකීම අපි වාර අරගෙන තියෙනවා. හැබැයි ඒ සියල්ලටම වග කිය යුතු කණ්ඩායම් කවුද කියලා සමාජයේ රට දන්න. නිසා පැහැදිලිවම අපි අද දිනය තුළ හෙට දිනය තුළ මේ කතිකාවකට ලක් වෙන්නේ අපි කතා කරන්නේ අපි අපේ එකිනෙකාගේ වැරදිද, අපි අපේ එකිනෙකාගේ ඊළඟ අනාගත බලාපොරොත්තුද කියන කාරණේ කියන පිළිබඳව හිතනකොට මම හිතනවා සමාජයේ මේක පිළිකුල් වෙලා දකි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. නිසා අපිට ඕනේ මේක අවසන් කරන්න. ඒ අවසන් කිරීම සඳහා හොඳ යෝජනා මාලාවක් පක්ෂ විපක්ෂ තියෙනකොට ඒ යෝජනා මාලාව ක්‍රියාත්මක නොවන විදිහට අද යන්නේ ඇයි කියන කාරණේ අපි පැහැදිලිලා දෙනවා. ඔබතුමාලා යෝජනා කරනවා ෆීල් මාෂල් සරත්තුංගස්ගා මෙත්තමා හොඳයි කියලා.
හැබැයි ඒක පස්ස දොරෙන් ගිහිලා ඒක වළක්වන්න කටයුතු කරන්නේ කවුද කියලා ඔබම ඔබලා හිරද සාක්ෂියෙන් අහලා බලන්න. ජනාධිපතිවරයායි මේක දෙන්නේ නැත්තේ. ඒක ජනාධිපතිලා දෙන්න එක කතාවක් තිබුණත් ඒක නොදෙන්නට කටයුතු කරන්නේ තමුන්නාසලා කියන කාර්ග නිර්වාය අපි කියනවා. තමුන්නාසලා තමයි ඒක කියන්නේ. තමුන්නාසලා අද ෆිල්මංශ මැතුමා ඉන්නවා ඉර මුනිචාවට ඉස්සරහන් කිව්වට කියන්න ඔබ ගිහිල්ලා දෙන්න මෙන්න අපිත් කියනවා ඔබත් කියනවා මේ කටයුතු කරන්නේ කියලා. තේතුමාලා ඒව කරන්නේ නැහනේ. ඇයි එම කරන්නේ නැත්තේ? අද අපිත් එක්ක සාකච්ඡා කරන්නේ නැහැ. තමුන්නාසලා අද ජනාධිපතිතුමා කතා කරලා මෙතන හිටියා ප්‍රශ්න කරන්න එන්න තිබුණනේ. අපි දැක්ක කාංචන් දැනන මන්ත්‍රීතුමා කියනවා පොලිසිය දීලා නැහැ පාසල් වලට ආරක්ෂාව. ඒ මන්ත්‍රීතුමාට කොන්දේ තිබුණේ නැහැ ජනාධිපතිතුමා ඉන්න වෙලාවේ යන්න. ඇයි ආන්නේ නැත්තේ? තමුන්නාසලත් රැකෙන්නේ ආරක්ෂා වෙලා තියෙන්නේ එන්නේ කියන කණ්ඩායමත්ක ඉරකා නිසා. මේවට පණ පොවන්නේ කවුද? මේවා ඉදිරියට ගිනියන ශක්තිය දෙන්නේ කවුද කියන කාරණේ රටේ ජනතාව දන්නවා. අපිට ඕනේ මුළුසුනේ අපේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක පක්ෂය ආරක්ෂා කරන්නවත් ආණ්ඩු ආරක්ෂාවක් කරන්න නෙමෙයි අපේ රට ආරක්ෂා කරන්න. එහෙම පෙනී හිටපු දේශපාලන නායකත් අපිට මෙතන කවුරු වැරද්ද කරනවද කියලා වැරදි කියන්න පුළුවන් කොන්ද කෂීරකාව තියෙනවා. ඒ අපිට ඇඟිලි දික් කරන්න බෑ කාටවත්. එනම් මේ ත්‍රස්තවාදය අද මුලින් උපුලා දාන්නට පුළුවන් වැඩපිළිවෙල අපි ආරක්ෂක අංශයේ වර්තමාන නීති අනුව කටයුතු කරනකොට යම් හිඩසක් තියෙනවා නම් යම් නීති බාධාවක් තියෙනවා නම් ඒක පුරවා ගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ. අපි ඊයේ දිනේ දැක්ක සමහර කණ්ඩායම් අත්අඩංගුවට ගන්නවා ඒ කට උත්තරයක් කරන් අපමත නිදහස් වෙනවා. හැබැයි උන් ත්‍රස්තවාදයට ඍජුව සම්බන්ධ වුණ කණ්ඩායම් ඇයි රටේ පවතිනා වූ නීතිය තුළ මේ ත්‍රස්තවාදී කණ්ඩායම අත්අඩංගුව ගැනීම කියන ප්‍රධාන ප්‍රශ්නයකට රට තුළ තියෙනවා. එහෙමනම් අපිට ඒ නීතිය සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් හදන්න ඕනි. හැබැයි වෙනත් කාරණා මතු කරගෙන මේ කියන්නට යන වැදගත් වූ නීති පද්ධතිය බිඳ දාන්න කිසිසේත් මෙහෙ දියන්නේ නැහැ. ඇයි? මොකද මොවුන් කැමති නැහැ. මොවුන්ට ඕනි මේ යුද්ධයේ පෝෂණය තුළින් යුද්ධයේ නිමා නොකර ඔවුන් තමයි මේක කරන්න සුදුසු. ඔවුන්ට තමයි මේක කර හැක්කේ කියන කාරණේ කියන. මොකද අපි දන්නවා 2015 අවසාන යුගයේ තුල මේ රටේ පාලන මාරු වීමට ප්‍රධානම හේතු වුණේ ඇයි? මුවන් වූ වැඩපිළිවෙලක නිර්මාණය තිබුණු නිසා. ඒසා අපේ විපක්ෂයේ කණ්ඩායමට කියනවා අපි 2015 ජනවාරි 8 වෙනිදා අපි ජයග්‍රහණය කරන්නට පුළුවන් හැකියාව අපිට ලැබුණේ මේ රටේ සමස්ත ජනතාව මේ අන්තවාදයට විරුද්ධව ගොඩනගෙන ත්‍රස්තවාදය පෝෂණය කරන්නේ කවුද කියන කාරණේ දැක්කා. අද ඒක සමාජයට පිළිකුලක් කියලා නිසා මේක මුලින් උපුටා දමන්නට වෙන වැඩපිළිවෙලක් අපි කතිකාව කරගත යුතු යෝජනා කරගත යුතු එසේ නැතිනම් අපි එකිනෙක කාඩ විවේචනය කරගෙන අද තව වෙන්න තියෙන සිදුවීම් සියල්ල දැකලා ඒ සිදුවීම් සිද්ධ වුණා එදත් අදත් සිද්ධ වුණා ඉදිරියට සිද්ධ වුණා අහවල් කාලේ සිද්ධ වුණා අහවල් පුද්ගලයා කාලේ වුණා කියලා මේක බැහැර කරලා සතුරු වෙන්න බෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් ඒව වැඩක් වෙන්නේ නැහැ. එවන් වූ නායකත්වයේ පිළිබඳව අපිටත් කනගාටුවක් තියෙනවා. ඉතින් අපි කියනවා මේ වැඩපිළිවෙල නිම කරන්න පුළුවන් යෝජනාව දන්න වැඩපිළිවෙල දන්න ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල. මොකද ආරක්ෂක ප්‍රධානීන් හිටියා අපි දන්න ඔවුන් හරි දක්ෂයි. හැබැයි ඊට එහා ගිය දක්ෂ එක දාණ්ඩු පක්ෂයේ ඉන්නවා. ඒක මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක එතුමා කියනවා. එහෙමනම් එතනට මේ වැඩපිළිවෙල යොදවන වැඩපිළිවෙල නිර්මාණය කරන්න කියලා පක්ෂ විපක්ෂ ඉල්ලන එකතු කියමින් මට අවස්ථාව ලබා දීම ඉස්තමනී නබමත්
බොහොම ස්තුතියි. Honorable Vialendran, you have 5 minutes.
ගෞරව ප්‍රදි සවානායර அவர்களே, இன்று நடைபெற்றதான இந்த விளைச்சத்தனமான காட்டுமிராண்டித்தனமான தாக்குதலிலே 300க்கு மேற்பட்ட அப்பாவி மக்கள் கொண்டு குவிக்கப்பட்டு 500க்கு மேற்பட்டவர்கள் காயப்பட்டு படுகாயமடைந்து அவ்வாறு படுகாயமடைந்திருக்கின்றவர்களுடைய நிலைமை கூட சிலருடைய நிலைமை கூட மிகவும் ஒரு பரிதாபகரமான நிலையிலே நாளுக்கு நாள் இருப்பதை பார்க்கக்கூடியதாக இருக்கின்றது. இந்த நிலையிலே உங்களுக்கு தெரியும் இன்று மட்டக்களப்பு மாவட்டத்திலே இந்த தீவிரவாத பயங்கரவாத தாக்குதலை மேற்கொண்டவர்களோடு சம்பந்தப்பட்டதான சில பயிற்சிகள் எடுக்கப்பட்ட முகாம்கள் கண்டுபிடிக்கப்பட்டிருக்கின்றன. குறிப்பாக மட்டக்களப்பு மாவட்டத்திலே காத்தாங்குடியை அண்மித்திருக்கின்ற ஒல்லிக்குளம் என்ற பகுதி, இந்த ஒல்லிக்குளம் என்ற பகுதி நடு நகர்ப்பகுதியாக காணப்படுகின்றது. இந்த நகர்ப்பகுதிக்குள்ளே இந்த கிட்டத்தட்ட 10 அடி 8 அடி உயரத்துக்கு மேலே தகரவேலிகள் அடைக்கப்பட்டு அதுக்குள்ளே பயிற்சி முகாம் கடந்த 2 வருடங்களுக்கு மேலாக பயிற்சிகள் இடம்பெற்றிருக்கின்றன. ஆகவே இந்த பகுதியிலே இருந்ததான அரச பணிபுரிந்த அரசு அதிகாரிகளுக்கு இது பற்றி தெரியாதா என்ற ஒரு கேள்வி இங்கே எழும்புகிறார். அது மாத்திரமல்ல, காத்தாங்குடி போலீஸ் பிரிவுக்குட்பட்ட இந்த பகுதியிலே நிச்சயமாக இவ்வாறொரு முகாம் பயிற்சி முகாம் என்று சொன்னால் நிச்சயமாக அது 4 அறைக்குள் நடைபெறுகின்ற ஒரு விஷயம் அல்ல. அங்கே வெடிச்சத்தங்கள் கேட்டிருக்கும். பயிற்சி எடுத்ததுக்கான பயிற்சி எடுக்கும் பொழுது அது தொடர்பான சத்தங்கள் அங்கே வெளிவருவதற்கான வாய்ப்புகள் இருக்கின்றன. அவ்வாறு இருந்தும் அங்கே இருக்கின்றதான காத்தாங்குடி போலீஸ் பிரிவினர் இது பற்றியதான எந்தவித எவ்வாறு நடவடிக்கைகளை கடந்த காலத்தில் மேற்கொண்டார்கள். அது மாத்திரமல்ல, இந்த குண்டுவெடிப்பு நடப்பதற்கு ஒரு கிழமைக்கு முன்பு காத்தாங்குடி பாலமுனை என்ற பகுதியிலே அங்கே பரிச்சாத்தமாக வெடி பரிசோதிக்கப்பட்டிருக்கிறது. அது தொடர்பாக யாருமே கைது செய்யப்படாத நிலை இருக்கின்றது. இன்று இவ்வாறான பயிற்சி முகாம்கள் மட்டக்களப்பு மாவட்டத்திலே பிரிதிஜன என்ற பகுதியிலும் அதோடு ஒல்லிக்குளம் என்ற பகுதியிலும் இரண்டு முகாம்கள் கண்டுபிடிக்கப்பட்டிருக்கின்றன. இதிலே ராணுவம் விசேட அதிரடிப்படையினர் சோதனைகளை மேற்கொண்டு அங்கு பயிற்சி நடந்ததுக்கான விடயங்களை கண்டுபிடித்திருக்கிறார்கள். இது மாத்திரமல்ல, மட்டக்களப்பு மாவட்டத்தில் எடுத்துக்கொண்டால் மட்டக்களப்பு மாவட்டத்திலே இவ்வாறு 10 அடி 12 அடி 8 அடி என்று சொல்லி அதிகளவான 120 மேற்பட்ட இடங்கள் மட்டக்களப்பில் ஆங்காங்கு தகரங்களால் அடைக்கப்பட்டு மிகப்பெரிய சுவர்களால் கட்டப்பட்டு யாரும் உள்நுழைய முடியாதவாறு இருக்கின்றன. ஆகவே இவ்வாறான இடங்களும் உண்மையாகவே பரிசோதிக்கப்பட வேண்டும். இதை பரிசோதித்து இந்த பகுதிகளுக்குள் என்ன நடப்பு என்பதை கண்டுபிடிக்கப்பட வேண்டும் என்பதை நான் இந்த இடத்தில் கூறிக்கொள்ள விரும்புகிறேன். காரணம், எல்லை பகுதிகளில் வாழ்கின்ற எமது தமிழ் மக்கள் நாளுக்கு நாள் தங்களுடைய உயிரை கையில் பிடித்துக் கொண்டு வாழ்கின்ற அவலநிலைக்கு தள்ளப்பட்டிருக்கிறார்கள். ஆகவே இந்த நிலையிலே பாதுகாப்பு பிரிவினர் அந்த எல்லைப்புறங்களில் வாழ்கின்ற எமது மக்களுக்கு ஒரு சரியான பாதுகாப்பை வழங்க வேண்டும். அது மாத்திரமல்ல, 27 அரச திணைக்கள முத்திரைகளை இன்று கண்டுபிடித்திருக்கிறார்கள். தமிழ் பகுதிகளிலே கிராம சேவர்கள் பயன்படுத்துகின்றன அரச முத்திரைகள் கண்டுபிடிக்கப்பட்டிருக்கின்றன. பிரதேச செயலாளர் பயன்படுத்துகிற முத்திரை கண்டுபிடிக்கப்பட்டிருக்கின்றன. அது மாத்திரமல்ல, மட்டக்களப்பு மாவட்டத்திலே புனானை பகுதியில் அமைக்கப்பட்டு வருகின்ற கிட்டத்தட்ட 4,300 கோடி ரூபாய் பெருமதியான வெற்றி கம்பஸ் என்று சொல்லப்படுகிற வெற்றி கம்பஸ் பிரைவேட் லிமிடெட் என்று சொல்லப்படுகின்ற இந்த பல்கலைக்கழகம் தொடர்பான அனைத்து விஷயங்களும் கண்டுபிடிக்கப்பட வேண்டும். குறிப்பாக 2013 காணி வழங்கலாம் என்ற இணக்கப்பாடு ஏற்பட்டது. 2010 8 மாதம் 2017 தான் மகாவலிக்கு அதிகார சபை அந்த காணியை வெற்றி கேம்பஸ் பிரைவேட் லிமிடெட் கொடுத்திருக்கிறது. ஆனால் கட்டுமான பணிகள் 2016 ஆரம்பித்திருக்கின்றது. அது மாத்திரமல்ல, கிட்டத்தட்ட மகாவலி அதிகார சபைக்கு எவ்வளவு நிதி அவர்கள் கட்டியிருக்கிறார்கள் குத்தை என்று பார்த்தால் வருடாந்தம் கட்டாமல் ஒரே தடவையிலே 41 லட்சம் கட்டப்பட்டிருக்கின்றது. 2016-17 இருந்து வெற்றி கேம்பஸுக்கு இலங்கை வங்கி கூட இந்த பண பரிமாற்றம் இடம்பெற்றிருக்கின்றது. குறிப்பாக வெளிநாட்டிலிருந்து சவுதி அரேபியாவிலிருந்து 3.6 பில்லியன் ரூபாய் கிட்டத்தட்ட 3,600 கோடி ரூபாய் இந்த வெற்றி கேம்பஸ் பிரைவேட் லிமிடெட்டுக்கு வந்திருக்கிறது. அது ஒன்று, உள்நாட்டிலிருந்து BOC இலங்கை வங்கி கணக்குக்கு 700 மில்லியன் கிட்டத்தட்ட மொத்தமாக 4,300 கோடி ரூபாய் வந்திருக்கின்றது. BOC கூட 7 தடவை இந்த பண பரிமாற்றம் நடந்தால் சொல்லப்படுகிறது. சவுதி அரேபியாவில் இருந்து சவுதி அரேபியாவில் இருக்கின்ற ஒரு தனிநபர் அலி அப்துல்லா அல் ஜிவாலி என்பவர் கூட இந்த பணங்கள் பரிமாற்றம் செய்யப்பட்டால் கூறப்படுகிறது. இந்த வெற்றி கேம்பஸ் பிரைவேட் லிமிடெட்டினுடைய அதாவது ஹிரா பவுண்டேஷனுக்குரிய அதாவது ஹிஸ்புல்லா அவர்கள் தற்போதைய கிழக்குமான ஆளுநர் ஹிஸ்புல்லா அவர்களும் அவருடைய மகனுடைய பெயரிலும் 90% உரிமை உள்வாங்கப்பட்டிருக்கின்றது. ஆகவே கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, இந்த விடயத்திலே அரசாங்கம் சரியான விசாரணை மேற்கொள்ள வேண்டும். அது மாத்திரமல்ல, மட்டக்களப்பில் இருக்கின்ற இந்த பயிற்சி முகாமங்கள் இன்னும் கூடுதலான அளவு வீதிகளில் மாத்திரம் பரிசோதிக்காமல் உள்பகுதிகளுக்கு சென்று இந்த பயிற்சி முகாமங்கள் கண்டுபிடிக்கப்பட வேண்டும். அத்துடன் அந்த பகுதிகளில் இருக்கின்ற எங்களுடைய மக்களுடைய பாதுகாப்புகள் உறுதிப்படுத்தப்பட வேண்டும் என்பதை கூறிக்கொள்வதோடு
you have to conclude now please. Thanks.
Thank you.